Baru agit pipera nyo jamu tuma.
Garu nyo jaga tanah ketumani. Nil hari te artikyak pilibandawa sankalpe prayogika wa balagan nona me ayawa ya. Viduri balas saha punarjananiya balashakti amatyan shete ta suwishesh ayawa. Mage sahodara garu amatya Ranjit Sinhabala apiti jamu tumat. Mage amatyansha leka macharya Suren Batakota mathuma pramukha amatyansha siluma niladharin e wagema Lanka viduli bala mandale sabhapathuma pramukha siluma niladharin e wagema Lanka viduli paudgalika samagame sabhapathuma pramukha siluma niladharin e wagema ape rate punarjananiya balashaktiya pilibandawa wagakim darana Sustainable Energy Authority, Siluma Sabhapathuma Pramukha Siluma Niladharin, Ewagema Apeta Loku Panguwak Himikarithayak Thibena LTL Holding Samagama, Ewagema Lanka Energy Samagama Athulu Anikut Siluma Apa Samaga Bandi Athi Siluma Ayathanawala Siluma Niladharin, E Silu Dinatama Me Ayavaya Saturudayaka Ayavaya. Mokada Me Rate Balashakti Kshetraye ඉතාම අභිවෝගාත්මක කාලපරාසයක වැඩ කරන මේ සියලුම ආයතනවලට ඒ වායේ වගකීම් දරමින් ඒ ඉතාම දුෂ්කරතා මැද්දේ කටයුතු කරන සියලුම නිලධාරීන්ට ඒ වගේම අපේ පරිභෝගිකයින්ට මේ අයවැය ඉතා වැදගත් අයවැයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අයවැය සමගම අපට ඉතා සුබ ආරංචියක් ලැබෙනවා ඒ තමයි මේ රටේ විදුලි බල පද්ධතියේ ප්‍රධාන හිමිකාරත්වයේ දරන ලංකා විදුලි බල මණ්ඩලය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ෆිච් රේටින්ග් ආයතනයේ විසින් ට්‍රිබල් ඒ ඒ අකුරු තුනක්ම අපට ලබලා දීලා තියෙනවා අපේ රටේ රාජ්‍ය ආයතනයක් ලබාගත් ඉහළම ශ්‍රේණිය. ඒ නිසා මම සතුටු වෙනවා ලංකා විදුලි බල මණ්ඩලය මේ රට තුල ස්ථාවර ආයතනයක් ලෙස ඉතාම ඉහළ ශ්‍රේණියක් ලබා ගැනීම. මේ ශ්‍රේණිගත වීම තුල ලංකා විදුලි බල මණ්ඩලයට තමන්ගේ ව්‍යාපාර කටයුතු වඩාත් හොඳ කොන්දේසි යටතේ කරගෙන යාමටත් දේශීයව සහ ජාත්‍යන්තරව ඒ තමන්ගේ කටයුතු වඩාත් හොඳ කොන්දේසි සහිතව ඉදිරියට ගෙන යාමටත් අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා ට්‍රිබල් ඒ රේටින්ග්ස් ලබාගත් ලංකා විදුලි බල මණ්ඩලයට ඒ සියලුම සේවකයන්ට මගේ ස්තුතිය පිරිනමන්ට ඕන මේ මොහොතෙත් ඉතා බරපතල සුලි කුණාටුවකින් පස්සේ විපතටපත් වෙච්ච මනියෝජනය කරන කලුතර දිස්ත්‍රික්කයේ ඇතුළු වැඩිම විපත සිද්ධ වුණේ කලුතර දිස්ත්‍රික්කයට ආබාධවලට ලක් වෙලා එක තරුණෙක් එක දිගට වැඩ කරලා කණුවකින් අද වැටි බරපතල ලෙස තුවාල ලැබලා ශ්‍රී ජාවදනපුර වලට ඇතුළත් කරලා තිබෙනවා ඒ තරුණයා මම සුව ඉක්මනින් සුව ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඒ කැපවීමෙන් කටයුතු කළ ඒ වගේ අද දිනට එක දිගට මේ විදුලි බල පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් කැප වෙන ඒ සියලුම ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සේවකයන්ට මගේ ගෞරවය මම පිරිනමන්න කැමතියි ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි බොහෝ දෙනෙක් කතා කරනවා මේ රටේ විදුලි අර්බුදයක් තිබෙනවා කියලා. සමහරු මේ තිබෙන ඒ විදුලි අර්බුදය තවන්ගේ ව්‍යාපාර රටට අවාසිදායක කොන්දේසි පිට ගිවිසුම්ගත කර ගැනීම පිණිස භාවිතා කරන. ඒ වගේම තවත් සමහරු යථාර්ථය දැකලා මේ අර්බුදයේ නියම පැතිකඩ අපට පෙන්වා දෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විදුලි බල මණ්ඩලය පාඩු ලබන බව මතුපිටින් කියන අතර ඔය කියන පාඩුව තුළ ගල්ලඟුරු වෙනුවෙන් ගල්ලඟුරු රටට අරන් එනකොට අපි ඒ වෙනුවෙන් ගෙවන රුපියල් බිලියන 4ක් පමණ වෙච්ච වැට් මුදලක්, ඒ වගේම මේ රටේ විදුලි උත්පාදනය සඳහා අපි ඩීසල් සහ හෙවි ෆුවල් භාවිතා කරද්දී අපි ගෙවන කස්ටම් බදු, එක්සයිස් බදු, පෑල්, NBT වැනි ඉතාම බරපතල බදු ප්‍රමාණයක්, ඇත්ත වශයෙන් මේ ලීටරයකට රුපියල් 30.27. එනිසා අපි විදුලි බල මණ්ඩලය මේ පාඩු ලබනවා කියන ඒ වචනය කියන බොහෝ දෙනා හැම ඩීසල් ලීටරයකටම රුපියල් 30.27ක් විදුලි බල මණ්ඩලය රජයට ගෙවනවා කියන කාරණය අමතක කරන. ඒ වගේම ගල්ලඟුරු වලටත් වැට් ගෙවනවා කියන කාරණය අමතක කරනවා. එහෙම තිබියදී කරු නියෝජ කතානායකතුමනි, අපේ රජයේ බලයට පත් වුණාට පස්සේ බොහෝ දේවල් වැඩි වෙද්දී විදුලි බිල වැඩි නොවේ පවත්වා ගැනීමට අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අනාගතේ විදුලි බිල වැඩි නොකර පවත්වාගෙන යාම පිළිබඳ අපේ තිබෙන ඒ බලාපොරොත්තුව මම සඳහන් කරන්න කැමතියි. මේ ෆිච් රේටින් ආයතනය AAA ratings දෙනකොට විදුලි බල මණ්ඩලයට උන් සඳහන් කරලා තියෙනවා ඊළඟ වසර දෙකටවත් විදුලි බිල වැඩිවීමක් අපේක්ෂා නොකරන බව. අපි රජයේ ප්‍රතිපත්තියක් හැටියට විදුලි ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය වැඩි කරගෙන ඒ විදුලි නිෂ්පාදනය තුළින් උපරිම ඵලදායක් ලබා ගන්න නාස්ති අවම කරගන්න කටයුතු කරන අතර වඩා ලාභදායි මූලාශ්‍ර වලට යොමු වෙලා අපේ පාරිභෝගික ශක්තිමත්ව තබන්න අපි කටයුතු කරනවා. ඒ නිසා වසර 10කට පස්සේ තිබුණු දැවැන්තම නියඟේ තීද්දි, ඒ වගේම ඉතාම බරපතල අභියෝගයන් තීද්දි රංජිත් සිඹලාපිටිය කරු ඇමතුමත් මමත් ආචාර්ය සුරෙන් බඩකොට මැතිතුමා ප්‍රමුඛ අපේ අමාත්‍යංශයේ විදුලි බල මණ්ඩලය ලෙක ආයතනයේ මේ සියලුම ආයතන එකතු වෙලා මේ රටේ විදුලි බලය දවස් 365ම අඛණ්ඩව පවත්වාගෙන ගියා කියන කාරණය අපි සතුටින් ප්‍රකාශ කරන්න අවශ්‍යයි. මේ රටේ බොහෝ රාජ්‍ය ආයතනවලට වඩා අපි ඉහළින් ඉන්නවා. ඒ වගේම අපිට තරංකාරීත්වය මීට වඩා ඉස්සරහට ආයුධෝ තිබෙනවා. ඒ වගේම මේ ෆිෂ් රේටින් AAA හම්බුනහම දැන් හොඳයි, අපේ විදුලි බල මණ්ඩලය නොම්බර් 1යි, අපිට තව යන්න ඉහළ තැනක් නැහැ කියලා හිතන්නම් එපා. ඔක සමහර A3ක් ගත්ත ළමයි විශ්වවිද්‍යාලයට ගියාම විභාග ෆේල් වෙනවා. ඒ නිසා විදුලි බල මණ්ඩලයේ මේ ලබාගෙන තියෙන ශ්‍රේණිගත කිරීම බොහොම කැපවීම කරපු විදුලි බල මණ්ඩලයේ සේවකයන් දේශපාලන නායකත්වය මේ රට කරපු කැපවීම වල ප්‍රතිඵල. හැබැයි ජාත්‍යන්තර මට්ටමේ පාරිභෝගික සේවා සපයන ආයතනයක් බවට පත්වීමට තව බොහෝ දුර යන්න තිබෙනවා කියන කාරණය මම කියන්න අවශ්‍යයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි පහුගිය කාලේ ජයග්‍රහණ ගණනාවක් ලබාගෙන තිබෙනවා. ඒ ජයග්‍රහණ වලට එක සාක්ෂියක් මේ AAA ratings අපිට pitch rating ලබා ගන්න පුළුවන්කම ලැබීම. ඒ වගේම අද බොහෝ දෙනෙක් කතා කරනවා අපේ රටේ බලශක්ති මූලාශ්‍ර වශයෙන් අපිට විවිධ තෝරා ගැනීම් තිබෙන අතර ගල්ලඟුරු, ද්‍රවීකృత වායු LNG, සුළං බලය, සූර්ය බලය, ඒ වගේම ජෛව ස්කන්ධ, මේ සියල්ලම තෝරා ගැනීම මැෂින් අපිට තිබෙනවා. අපි සාම්පූර්ණ මෙගාවොට් 500ක බලාගාරයක් සැලසුම් කරලා පරිසර අනුමැතීම් පවා ලබාගෙන ටෙන්ඩර් කිරීමට සූදානම් වෙලා ටෙන්ඩර් කිරීමට පත්‍රයේ පිටුත්වෙන් කරගත්තට පස්සේ රජය අපට උපදෙස් දුන්නා ඉදිරියට යන්න එපැයි කියලා. මේ කාරණා මතු පරපුරට දැනගැනීම උදෙසා වාර්තා කර තැබිය යුතුයි කරු නියෝජ්‍ය කතානායකතුමනි. ගල්ලංගුරු වෙනුවෙන් පෙනී ඉන්න එක ජනප්‍රිය තෝරා ගැනීමක් නෙමෙයි. හැබැයි අපි පෙනී හිටියේ ගල්ලංගුරු වෙනුවෙන් නෙමෙයි, මේ රටට ඉක්මනින් විදුලි බලය අඛණ්ඩව සාධාරණ මිලකට ලබා ගැනීම සනාථ කිරීම උදෙසා අපට තිබෙන වගකීමයි අපි ඉෂ්ට කරේ. හැබැයි රජයේ තීරණය කර ඒ රජයේ ගත තීරණයක ඒකට ගොඩක් හේතු තිබුණා. රජයේ ගත තීරණයක අපේ සැලැස්ම තිබුණු ඉතා වැදගත් උපාය මාර්ග වචන ඉතා වැදගත් උත්පාදන මාර්ගයක් අපට අතහර දමන්න සිද්ධ වුණා. නමුත් අපි ඒකෙන් ඒක රජයේ තීරණය. ඒ පිළිබඳව රටේ නායකයෝ ගත්ත තීරණයට අපි ගරු කරනවා. හැබැයි දැන් අද වෙනකොට නැවත හැඟීමක් ඇති වෙලා තිබෙනවා, එකඟතාවයක් ඇති වෙලා තිබෙනවා. ගල්ලඟුරු, ද්‍රවීකృత වායු, සූර්ය බලය, සුළං බලය, ජවස්කන්ධ මේ සියල්ලම සමග අපේ සම්ප්‍රදායක අපේ බලශක්ති මූලාශ්‍රාණය මූලාශ්‍රය ජලවිදුලිය මේ සියල්ලම එකතු කරලා අපිට ඉදිරියට යන්න පුළුවන් කියන කාරණය. ගරු නියත කතානායකතුමනි, නිසා මේ එකක්වත් අපිට බැහැර කරන්න බෑ. මගේ පෞද්ගලික අදහස හැටියට අපිට ක්‍රියාමාර්ග කීපයක් තිබෙනවා අපිට මේ අඛණ්ඩ ගුණාත්මක විදුලිය සැපයීම සනාථ කරන්න. ඒ වගේම සාධාරණ මිලක් සනාථ කරන්න. ගරු නියත කතානායකතුමනි, අපේ රටට ඇති බලශක්ති මූලාශ්‍ර අතරින් විශේෂයෙන්ම බලශක්ති සුරක්ෂිතතාවය එනර්ජි සිකියුරිටි මේ පිළිබඳව සලකනකොට අද ලෝකයේ තාක්ෂණයේ දියුණුවම සලකනකොට සූර්ය බලය පිළිබඳ මේ කාරණය ඉතාම වැදගත් දෙයක්. අපි සතුටු වෙනවා මෙගාවොට් 100ක ඉලක්කය සූර්ය බල සංග්‍රහය තුළ වසරක් තුළ සපුර ගන්න හැකියාව පිළිබඳව. අපි ආඩම්බර වෙනවා. මේක නතර වෙන දෙයක් නෙමෙයි, ඉදිරියටම යනවා. තද පෞද්ගලික ආයතන ගොඩනැගිලා අලුතෙන් රැකියා උත්පාදනය වෙලා අලුත් පුනර්ජීවනයක් ඇති වෙලා තියෙනවා මේ ක්ෂේත්‍රේ. ඒ නිසා සස්ටේනබල් එනර්ජි ඔතොරිටි ආයතනයේ අපිට ඒ ලබා දීපු සහයෝගය නැවත නැවත මතක් කරන්න අවශ්‍යයි මේ සූර්ය බල ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය කෙරෙහි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සුළං බලය අපිට තියෙන ඉතාම වැදගත් බලයක්. මේ සුළං බල ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරන්න අපිට පුළුවන්කම ලැබිලා තිබෙනවා. එක අතකින් අපි දූෂණයට ලක් වෙච්ච ඒ පර්මිට් ඒ බලපත්‍ර ක්‍රමය අපි සම්පූර්ණයෙන් අතහැර දමන්න කටයුතු කළා. එනිසා කිසි ලෙසක අනාගතයේ මේ බලපත්‍රක මිශ්‍රණ එන්නේ නැහැ. අද අපිට පුළුවන්කම ලැබුණා සුළං බලය පිළිබඳව ටෙන්ඩර් කැඳවලා විදුලි ඒකකයක් පෞද්ගලික අංශයේ මිලදී ගැනීමේ මිල 40%කින් පමණ අඩු කරා. සූර්ය බලයෙන් ටෙන්ඩර් කැඳවීම කරලා අපිට පුළුවන්කම ලැබෙලා තියෙනවා ඒ මිල 50%කින් පමණ අඩු කරා. එනිසා අපි අඛණ්ඩව මොන බලපෑම ආවත් තරඟකාරී ක්‍රමවේද ඉස්සරහට අරන් යනවා. අද අභියෝගයක් තියෙනවා මේ තරඟකාරී ක්‍රමවේදයන් ඉතා ප්‍රමාදයි කියන. අවුරුද්දක් විතර යනවා ටෙන්ඩරයක් අවසන් කරන්න. ඒක අපිට දරන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපි මේ මොහොතේ කටයුතු කරගෙන යන්නේ ඒ ටෙන්ඩර් කාර්යපටි පාටිය රටට ගැලපෙන විදිහට විනිවිද භාවයෙන් යුතුව කරගෙන යන්න. මම විශේෂයෙන්ම සතුරු වෙන්න ඕනේ මේ ගල්ලඟුරු පිළිබඳ ලොකු කතාවක් සමාජයේ තිබෙනවා. පහුගිය රජයේ කාලේ මේ ගල්ලඟුරු මිලදී ගැනීම සම්පූර්ණම බලය දරාගෙන සිටපු පවුලේ පෞද්ගලික බූදලයක් බවට පත් කරගත්තා. අවුරුදු 21ක තරුණයෙක්ව ගල්ලඟුරු සමාගමේ සභාපති කරලා ගල්ලඟුරු සමාගම තමන්ගේ පෞද්ගලික ව්‍යාපාරය බවට පත් කරගත්තා. අපිට අද පුළුවන්කම ලැබිලා තියෙනවා අලුත් ක්‍රමවේද හඳුනලා දීලා මම සතුතුමන් වෙනවා චම්පිකරණ කැමතිතුමාට. එතුමා ඒ ක්‍රියාවද මේ පටන් ගත්තා අපි ඉස්සරහට අරන් ගියා. අද අපි ඉතා විනිවිද භාවයෙන් යුතු ටෙන්ඩර් කරපාටි පිට හඳුනලා දීලා තියෙනවා. මම ආඩම්බරෙන් කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රජය යහපාල රජයේ බලයට පත් වුණාට පස්සේ අපි ඉදිරිපත් කරපු කිසිම ගල්ලඟුරු ටෙන්ඩරයක් අඩු ගානේ නඩුවක්වත් පැවරිලා නැහැ. දැන් සමහරලාට සාධාරණ අසාධාරණකම් මොන වුණත් තරඟයෙන් පරාදලා නඩු දාන. හැබැයි අපේ රජය ආවට පස්සේ කිසිම ගල්ලඟුරු ටෙන්ඩරයක් පිළිබඳව නඩු පැවරීමක්වත් වෙලා නැහැ. ඒකෙන් පේනවා අපි කොච්චර සාධාරණව කටයුතු කළා දිනවද කියලා. අපේ රජයේ බලයට පත් වුණාට පස්සේ අපිට උරුම වුණා කලින් රජයේ කාලේ පටන් ගත්ත සුප්‍රකට නැත්නම් කුප්‍රකට ටෙන්ඩරයක අග කෙරවල. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ඒ ක්‍රියාදාමය තුළ හෘද සාක්ෂිය කම්පාවටපත් වෙනවා කියලා. හැබැයි ඒ කම්පාවට පත් වෙන්නේ අපේ ක්‍රියාදාමයක් තුල නෙමෙයි ගරු නියෝජක තනාගතුමනි කලින් රජයෙන් අපිට උරුම වෙච්ච දෝෂයක් අපි ඒවෙන් පාඩම් ඉගෙනගෙන අපි ඉදිරියට ගියා ඒ නිසා අපේ රජයේ අරන් යන විනිවිද භාවයෙන් යුතු වැඩපිළිවෙල තුල මේ බලසත්ත්ව ක්ෂේත්‍රයේ කිසිම ආකාරයක අභියෝගයක් අධිකරණමය අභියෝගයක් හෝ විවේචනයක් නොමැති බව කියන්න ඕන
තෙල් වලටත් ওই විදිහට තෙල් වලටත් කරන්න පුළුවන් හොඳයි ඔතුවා
ගරු නියෝජක තනාගතුමනි
ගල්ලංගුරු විදිහට තෙලුත් කරන්න පුළුවන් හොඳයි
එහෙමයි ගරු නියෝජක තනාගතුමනි තෙල් වලටත් යම් ආකාරයක ඒ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක වෙනවා නමුත් වඩාත් හොඳ විනිවිද භාවයෙන් යුතු ක්‍රියාදාමයක් කරන්න පුළුවන්ද කියන කාරණේ විෂය භාර නියෝජ්‍ය ඇමතුමා පැහැදිලි කරයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වගේම ලොකු විවේචනාව අපි ඔය සූර්ය බලය පිළිබඳ ටෙන්ඩර් කාර්යපටි පාටිය හඳුන්වා දෙද්දී පර්මිට් ක්‍රියාදාමය නතර කරා හැබැයි අපි අවුරුදු 10ක් විතර තිස්සේ දීපු පර්මිට් වලින් හදපු ප්‍රමාණයට වඩා සූර්ය බල සංග්‍රාමයේ හරහා වසරක් තුල අපි අද මේ පද දෙක එකතු කරලා තියෙනවා මේක දෙගුණ තෙගුණ හතර ගුණයක් වෙලා ඊළඟ වසර තුල එනවා කියන කාරණේ අපි කියන්න ඕන. ඒ වගේම අපේ රටට දැවැන්ත බලශක්ති ප්‍රමාණයක් අවශ්‍යයි. අපේ රටේ බලශක්ති ඉල්ලුම 5%ක පමණ වේගයකින් වැඩි වෙනවා. ඒ අපේ රටේ බලශක්ති ඉල්ලුමට මුහුණ දෙන්න අපේ රටේ මධ්‍යම පන්තිය ඔවුන්ගේ ජීවිත තුල වැඩි වැඩියෙන් බලශක්ති භාවිතා කිරීමේ ප්‍රවණතාවය අපි නිරීක්ෂණය කළා තියෙනවා. හැබැයි එක පැත්තකින් අපි බලශක්තිය නිෂ්පාදනය කරන අතර අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා බලශක්තිය කාර්යක්ෂමව භාවිතා කිරීම සඳහා ඉල්ලුම් පාර්ශවීය කලමනාකරණයේ උදෙසා වූ ජනාධිපති කාර්ය සාධන බලකාය ප්‍රෙසිඩෙන්ෂියල් ටාස්ක් ෆෝස් ඔන් ඩිමාන්ඩ් සයිඩ් මැනේජ්මන්ට් පිහිටවල ඒ පිළිබඳව වෙනම කාර්යාලයක් පිහිටවල වෙනම කාර්යමණ්ඩලයක් අරගෙන අද අපි කටයුතු කරන් යනවා ඉදිරි කාලය තුළ LED බල්බ මිලියන 10ක් කෝටියක් අපේ රටේ පාරිභෝගිකයන්ට මූලික ගෙවීමක් නොමැතිව ලැබෙනවා විශේෂයෙන්ම බලශක්ති අකාර්යක්ෂම අර පැරණි ගෙඩි බල්බ භාවිතා කරන ඒ පාරිභෝගිකයන්ට මෙම වාසිය සුවිශේෂව ලැබෙනවා ඒකෙන් රටට වාසියක් වෙනවා ඒ වගේම රටේ පරිසරය රැකෙනවා කියන කාරණේ මම මතක් කරන්න ඕන ගරු නිජ කතානායකතුමනි අපි මේ අයවැය හරහා සූර්ය බලයේ ශක්තිමත් කිරීම සඳහා ඉතා වැදගත් වූ සහන කීපයක් ලබා දීලා තියෙනවා. රිවි බල සවි ණය යෝජනා ක්‍රම යටතේ වසරකට 106ක පොලියකට වසරකට 106ට පොලියකට රුපියල් 350,000ක් දක්වා ණය ලබා ගන්න පුළුවන්. මේ මොහොතේත් ලබා ගන්න පුළුවන්. මොකද ඒක ගිය අවුරුද්දේ පටන් ගත්තේ අපි අකණ්ඩව ඉස්සරහට අරන් යනවා. ඒ වගේම වසරකට 108කට රුපියල් 175,000ක් දක්වා වහලේ මත සවිකන්න විදුලිය සූර්ය බල කට්ටල සඳහා ණය ලබා ගැනීමට හැකියාව තියෙනවා 175,000ක් අපි ලබා දෙනවා වසරකට 108 ගන්න. ඒවත් ඒ ණය යෝජනා ක්‍රමයක් මේ අයවැය සම්මත වීම සමගම කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව අපිට දැවැන්ත ලෙස මේ සූර්ය බලයෙන් විදුලි උත්පාදනය කිරීම පිළිබඳව සහාය ලබා දෙනවා. ඒ නිසා මේක අපි අඛණ්ඩව ඉදිරියට අරන් යනවා. ඒ වගේම හුඟක් මම සතුරු වෙන දේ තමයි කරු නියෝජක තනාගතුමනි ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නේ. විශේෂයෙන්ම සූර්ය බලය ප්‍රචලිත වෙද්දී තාක්ෂණයේ දියුණු වෙද්දී සමාගම් විශාල ප්‍රමාණයක් රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයට එකතු වෙද්දී ලොකු ගැටලුවක් ආව ප්‍රමිතිය පිළිබඳ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා අපේ රටේ ජාතික ප්‍රමිතිය ආයතනය සස්ටේනබල් එනර්ජි ඔතොරිටි සමග එකතු වෙලා අද වෙනකොට සූර්ය විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රමිති 17ක් ගැසට් කර හඳුන්වා දීලා තියෙනවා ඒ අරහා වඩාත් ගුණාත්මක උපකරණ ලබා ගන්න පුළුවන්. අද බොහෝ දෙනෙක් අහනවා මේ තව ගණන් අඩු කරන්න බදු අඩු කරන්න බැයිද කියලා. ඒක ඇත්ත අපේ රටේ අපි ආහාර වලටත් බදු ගහනවා. ඒක හොඳ දෙයක් නෙමෙයි. හැබැයි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ අපි මේ වෙනකොට බදු සම්පූර්ණයෙන් වගේ අයින් කරලා තියෙනවා. සූර්ය පැනල සඳහා බද්ධ බිඳුවයි. ඒ වගේම ඉන්වර්ටර් සඳහා බද්ධ බිඳුවට ආසන්නයි. ඒ වගේම ව්‍යාපාරයක් වශයෙන් සූර්ය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කියන්නේ සුලං සූර්ය සහ බයෝමාස් ඒ වගේම වේස්ට් එනර්ජි මේ ක්ෂේත්‍රවල ඒ වගේම ජල විදුලිය මේ සියලුම ක්ෂේත්‍ර සඳහා ලාභය මත තිබූ බද්ධ 128 අපි 114 දක්වා අඩු කරලා තියෙනවා 50%කින් මේ අයවැයෙන් අඩු කරලා තියෙනවා. ඒ නිසා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය ඩොලර් බිලියන ගණනක ව්‍යාපාරික අවස්ථාවන් තිබෙන ක්ෂේත්‍රයක් බවට පත් කරනවා. ඒ වගේම මෙරටේ සුළු පරිමාණ බලශක්ති නිෂ්පාදන ව්‍යාපෘති වගේම අපි පුනරීන්හි මෙගවට් 1040ක ධාරිතාවයෙන් යුතු සූර්ය බලයත් සුළං බලයත් කියන දෙකම තිබෙන බලශක්ති මේ උද්‍යානයක් ඇති කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. ඒ ඉක්මනින්ම ටෙන්ඩර් කිරීම කටයුතු කරනවා. ඒ වගේම මොණරාගල දිස්ත්‍රික්කයේ
ඔබතුමා දැන් මේකෙන් ගොඩක් විදේශ විනිමය ඉතුරු වෙනවා නේද? වැඩි ගියාම කොච්චර විතර ඔබතුමාලා බලාපොරොත්තු
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අත වශයෙන්ම දැන් සූර්ය බලය සුළං බලය භාවිතා කිරීම තුළ අපට එම නිෂ්පාදනය කරන ප්‍රමාණයට ඍජුවම ගැලපෙන ප්‍රමාණයක ගල්ලඟුරු සහ ඩීසල් පෙට්‍රෝලියම් මෙරට ගෙනීම නතර වෙනවා. ඒ හරහා විදේශ විනිමය බිලියන ගණනක් අපිට ඉතුරු කරගන්න පුළුවන්කම තිබෙනවා. මේක මේ සීමාවක් නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද මේ අයවැයෙන් බලාපොරොත්තු වෙනවා 2040 වෙනකොට මෝටර් වාහන සම්පූර්ණයෙන්ම විදුලි බලයට හරවන්න. එතකොට ඒ විදුලි බලය ගල්ලඟුරු වලින් හරි ඩීසල් වලින් විදුලි උත්පාදනය කරලා වාහන දුවලා හරියන්නේ නැහැ. එහෙනම් අපි ඒ බලශක්තිය උත්පාදනය කිරීමත් මාරු කරගන්නට ඕන. ඒ වගේම අපේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය අනුව 2050 වන විට සම්පූර්ණ බලශක්ති ක්ෂේත්‍රය මේ 100%ක්ම වගේ ඒ කියන්නේ කාබන් නියුට්‍රල් තත්ත්වයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒක අපේ ජාතික ප්‍රතිපත්තිය. ඒ නිසා මේ අයවැය කියලා කියන්නේ අපි පොළඹවනවා. අපි පළමුව පොළඹවනවා සියලුම රජයේ වාහන එක්ක ඉලෙක්ට්‍රික් වෙන්න ඕනේ, එක්ක හයිබ්‍රිඩ් වලට මාරු වෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඊළඟ පියවර ඉලෙක්ට්‍රික් වලට මාරු වෙන එක. ඒ හරහා සම්පූර්ණයෙන්ම 2040 වෙනකොට ඩීසල් පෙට්‍රල් වාහන රටෙන් ඉවත් කිරීමට අපි කටයුතු කරනවා. පරිසරය ආරක්ෂා වෙනවා. මොකද පරිසරයට අද ලොකුම හානිය කරන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රය. විදුලි උත්පාදන ක්ෂේත්‍රය නෙමෙයි. ඒ ප්‍රවාහන ක්ෂේත්‍රයේ තිබෙන පරිසර දූෂණය අපිට ඉවත් කරගත්තොත් දැන් ඔබතුමා දන්නවා ක්‍රිකට් ක්‍රීඩාවේ මේ ප්‍රධානී හැටියට අද නවදිල්ලි අපේ ක්‍රීඩා කරන අපේ ක්‍රීඩකයන්ට අද ඔවුන්ට මුඛවාඩම් බැඳගෙන ක්‍රීඩා කරන්න සිද්ධ වුණා නවදිල්ලියේ මේ ටෙස්ට් ක්‍රිකට් තරගේ. මොකද නවදිල්ලියේ තිබෙන ඒ පරිසරය ඉතාම බරපතල විදිහට දූෂණය වෙලා තියෙන නිසා කරුණු නියෝජ්‍ය කතා නැගතුමනි. දැන් එතකොට ඔවුන්ට මේ හුස්ම ගන්න බැරි තරම් ප්‍රශ්නයක්. නවදිල්ලියේ ප්‍රධානතම මේ පරිසර දූෂණයට දායක වන ක්ෂේත්‍රය තමයි වාහන ක්ෂේත්‍රය. එතකොට දැන් අපේ රටත් එහෙම වෙන්නේ නැතුව ඒ තත්ත්වෙ මුදා ගන්න නම් අපි ඉතාම ඉක්මනට මාරු වෙන්නට ඕනේ විදුලියෙන් වැඩ කරන බස් වලට, විදුලි දුම්රිය වලට, විදුලි කාර් වලට, විදුලි ත්‍රිවිල වලට. ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඉතාම සතුටු වෙනවා. අපි ඉතාම සතුටු වෙනවා අපේ රටේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී අපට ලැබෙන සහයෝගය පිළිබඳව ලේසි නෑ මේ වැනි තීරණ ගන්න. ඒ වගේම අපි මේ රටේ තවත් ක්ෂේත්‍ර ගණනාවක ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. අද ලෝකයේ තිබෙනවා ඉන්ටර්නැෂනල් සෝලර් ඇලයන්ස්, අන්තර්ජාතික සූර්ය බල සංසදය, සූර්ය බලය ලෝකයේ අනාගතයේ සූර්ය බලය. ඒ සූර්ය බලය ප්‍රවර්ධනය කරන්න තාක්ෂණය හුමාරු කරගන්න විශේෂයෙන්ම ඉන්දියාව සහ ප්‍රංශයේ මූලිකත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපව්‍යූහයක් ලෙස ඉන්ටර්නැෂනල් සෝලර් ඇලයන්ස් ක්‍රියාත්මක වෙනවා. අපි සමාජිකත්වය ලබා ගත්ත බවත් අපි සතුටින් කියන්න අවශ්‍යයි. ඒ හරහා අපේ ශක්තිය වර්ධනය කරගන්න පුළුවන් මේ ක්ෂේත්‍රේ. ඒ වගේම අපේ රටේ කරන නිජ කතානායකතුමනි, ලොකුම ප්‍රශ්නේ තමයි අපේ රටේ මේ අපි 100%ක් මේ රටේ විදුලිය දුන්නා. දුප්පත් මහින්සක මිනිස්සුන්ට දුන්නා. අපේ
කාලය වෙනස්.
ඔව් විනාඩි කීපයක් දෙන්න මට කරු නියෝජ්‍ය කතානායකතුමනි. අපේ මඩකලප දිස්ත්‍රික් ගරු මන්ත්‍රීතුමා කිව්වා තවත් නිවාස ගණනාවක් තිබෙනවා මඩකලපේ කියලා. අපිට බය නැතුව කියන්න පුළුවන් අපිට පෙන්වලා දුන්නොත් ඒ ස්ථාන අපිට ලබා දෙන්න පුළුවන් කියලා. මොකද අපි සැමට විදුලි ව්‍යාපෘතිය පටන් ගන්නකොට ගෙවල් 25,000කට වැඩිය විදුලි නැතුව තිබුණා. අපි 25,000කට වඩා නිවාස ලබා දුන්න, නිවාස වලට විදුලි ලබා දුන්න මඩකලප දිස්ත්‍රික් විතරක්. නරකම තත්ත්වයේ මඩකලපේ තිබුණේ. නමුත් අපි ඒ 100%ක් විදුලිය පිළිබඳ ප්‍රවේශය ලබා දෙන අතරතුර අපේ විදුලි පද්ධතිය නවීන පද්ධතියක් බවට පත් කරගන්න ඕනේ. අපේ විදුලි ජනන පද්ධතිය, සම්ප්‍රේෂණ පද්ධතිය, ඒ වගේම අපේ කළමනාකරණය නවීනත්වයට පත් කරගන්නට ඕනේ. එහෙනම් අපි පරිගණක තාක්ෂණය භාවිතා කරන්න ඕනේ. ඒ සඳහා ලෝකයේ අද පිළිරන් තියෙනවා ස්මාර්ට් ග්‍රිඩ්. ස්මාර්ට් ග්‍රිඩ් එකක් බවට අපි පත් වෙන්න ඕනේ. ඒ ස්මාර්ට් ග්‍රිඩ් එකක් එක ලෝකේ වෙන තියෙන ස්මාර්ට් ග්‍රිඩ් එක අපේ රටේ ගෙනල්ලා උඩින් තියන්න බෑ. අපි අපේ රටට ගැලපෙන ස්මාර්ට් ග්‍රිඩ් එකක් හදා ගන්න ඕනේ. අපි මේ වෙනකොට මේ ස්මාර්ට් ග්‍රිඩ් එක අවශ්‍ය කරන සංකල්පය වර්ධනය කර ගැනීම සඳහා අපේ ඉංජිනේරුවන් කටයුතු කරනවා. ඒ හරහා අපේ රටම ගරු අග්‍රාමාත්‍යතුමා මේ පිළිබඳව බොහොම උනන්දු වෙමින් ඉන්නවා. ඒ කියන්නේ මුළු රටම ඊළඟ වසර 5ක කාලය තුළ ස්මාර්ට් ග්‍රිඩ් එකක් බවට පත් කරගත්තොත් අපිට බලශක්තිය කාර්යක්ෂමව භාවිතා කරන්න පුළුවන්, සේවාවන් ඉතාම ඉහළ තත්වයකට පත් කරන්න පුළුවන්. ඒ වගේම මම සතුටු වෙනවා මේ රටේ ස්මාර්ට් මීටර් නිෂ්පාදනය කරන්න වාර්ෂිකව මිලියන එක පමණ ධාරිතාවෙන් යුතු ස්මාර්ට් මීටර් කර්මාන්ත ශාලාවක් අපිට පුළුවන්කම ලැබුණා. අපිට අපිට පුළුවන්කම ලැබුණා බණ්ඩාරගම ප්‍රදේශය ඉදිකරන්න. ඒ හරහා රටේ අවශ්‍යතාවය වගේම අපිට ජාතියට රටට ආදායම් උපයා ගන්නත් හැකියාව ලැබෙනවා එම ස්මාර්ට් මීටර් පිටරට යවල. ඒ වගේම මම විශේෂම කියන්න ඕනේ ඔබතුමා සඳහන් කළා මේ කොපමණ මුදලක් ඉතුරු කරගන්න පුළුවන්ද කියලා රිනුවබල් එනර්ජි වලට ගිහිල්ලා. ගරු නියෝජක කතානායකතුමනි, වාර්ෂිකව ඩීසල් වලට විදුලිය නිෂ්පාදනය කරන්න අපි වේදම් කරනවා රුපියල් බිලියන 110ක්. ඒ වගේම ගල් අඟුරු වලට වේදම් කරනවා රුපියල් බිලියන 30ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 140ක් අපි විදුලි උත්පාදනයට පොසිල් ඉන්ධන වලට භාවිත කරනවා. අද අපිට ජල විදුලිය පිළිබඳ රඳා පවතින බොහොම අමාරු තත්ත්වයක් තිබෙනවා මේ නියඟ තත්ත්වය නිසා. ගරු නියෝජක කතානායකතුමනි, අපි පුළුවන් තරම් ඉක්මනට සූර්ය බලයට සුළං බලයට ගිහිල්ලා ඒ වගේම ද්‍රවීකృత වායු බලාගාර ප්‍රමාණවත් ලෙස අපි හදාගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා මේ රටේ පොසිල් ඉන්ධන වෙනුවෙන් භාවිත කරන මේ අතිවිශාල වූ මේ පිරිවැය ඉතුරු කරගන්න. ඒ නිසා මම ස්තුතිවන්ත වෙන වැඩිපුර කාලය ලබා දීම පිළිබඳව ඕනෑම ගැටලුවක් ඇති වුණොත් අපි රංජිත් සේබලා අපිට අමතුමත් මමත් අපි දෙදෙනා පක්ෂ දෙකක හිටියත් සහෝදරයෝ වගේ වැඩ කරන්න. අපි එක ප්‍රතිපත්තියක් උඩ වැඩ කරන්න. කවදාකවත් අපි දෙදෙනා අතර ප්‍රතිපත්ති මේ වෙනස්කම් ඇති වෙලා නැහැ. ඒ නිසා කවුරු හරි කියනවා නම් මේ රටේ මේ ප්‍රධාන පක්ෂ දෙකට එකට එකතුලා වැඩ කරන්න බෑයි කියලා මට කියන්න තියෙන්නේ සියඹලා පිටි අමුතුමාගෙනුත් අජිත් පෙරේරාගෙනුත් ඉගෙන ගන්න කියලා. ඒකයි මට කියන්න දෙන පණිවිඩය. බොහොම ස්තුතියි.
Honorable Kodeshwaran, you have 20 minutes. After that, Honorable Mahinda Amarawira will take up to the lunch.
இன்றைய மீன்பிடி மற்றும் எரிபொருள் எரிசக்தி மின்வலு அமைச்சு சம்பந்தமான இந்த குழுநிலை விவாதத்திலே பேசுவதற்கான சந்தர்ப்பத்தை தந்ததற்காக கௌரவ பிரதி சபானவர்களே எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். உண்மையிலே இந்த அமைச்சுக்கள் இரண்டும் மிகவும் முக்கியத்துவம் வாய்ந்த அமைச்சுக்களாக இருக்கின்றது. மக்களின் வாழ்க்கையிலே அவர்களின் ஜீவன உபாயத்திலே மிகவும் பங்கு கொண்ட அமைச்சாக இந்த அமைச்சு இருக்கின்றது. அதிலும் விசேடமாக மீன்பிடி அமைச்சு மிகவும் முக்கியத்துவம் வாய்ந்த அமைச்சாக இருக்கின்றது. இந்த அமைச்சானது இந்த நாட்டின் பொருளாதாரத்திலே மிகவும் முக்கிய பங்கை வகிக்கின்ற ஒரு அமைச்சாக இருக்கின்றது. ஆனாலும் எமது நாட்டிலே நீர்வளம் மிகவும் அதிகமாக இருந்தும் கூட இந்த நாட்டிலே மீன்பிடி துறையினாலே பாரிய வளர்ச்சி என்பது எட்டப்படவில்லை. ஆகவே இந்த நாட்டை பாரிய ஒரு அபிவிருத்தி அடைந்த ஒரு நாடாக மாற்றுவதில் மீன்பிடி துறை அமைச்சுக்கு மிகவும் முக்கிய பங்கு இருக்கின்றது. நீர்வளம் இல்லாத பல நாடுகள் கூட, நீர்வளம் குறைந்த நாடுகள் கூட தங்களது சிறந்த பொறுமுறையினாலே சிறந்த நிர்வாக திறமையினாலே அந்த நாட்டின் மொத்த தேசிய உற்பத்தியிலே பாரிய பங்கை மீன்பிடி துறை வகிப்பதை நாங்கள் காண்கின்றோம். மேலத்தைய நாடுகள் பலவற்றை எடுத்துக்கொண்டால், உதாரணமாக நோர்வே போன்ற நாடுகளை எடுத்துக்கொண்டால், அந்த நாடுகளிலே குறிப்பிட்ட காலம்தான் மீன்பிடி துறையை தொழிலை மேற்கொள்ளக்கூடியதாக இருக்கும். ஏனைய காலங்களிலே மீன்பிடி துறையை மேற்கொள்ள முடியாத ஒரு சூழ்நிலை காணப்பட்டாலும் அந்த நாட்டின் சிறந்த பொறிமுறையும் சிறந்த கட்டுப்பாடும் சிறந்த செயல் திட்டமும் சிறந்த முகாமைத்துவமும் அந்த நாட்டிலே பெரிய அளவிலான ஒரு வருமானத்தை ஈட்டுகின்ற ஒரு துறையாக மீன்பிடி துறை காணப்படுகின்றது. ஆகவே இலங்கை பாரியளவிலான நீர்த்தேக்கங்கள் சுற்றி வர கடலினாலே சூழப்பட்டிருக்கின்றது. பல நன்னீர் நிலைகள் இருக்கின்றது, குளங்கள் இருக்கின்றது, ஆறுகள் இருக்கின்றது. ஆகவே இந்த அனைத்து வளங்களையும் மையமாக வைத்து இந்த நாட்டை, இந்த நாட்டின் பொருளாதாரத்திலே அரவாசிக்கு மேற்பட்ட வருமானத்தை இந்த மீன்பிடி துறையினால் மேற்கொள்ள முடியும். ஆனாலும் இங்கு அந்த செயற்பாடுகள் முன்னெடுக்கப்படுகின்றது மந்தகதியிலே அமையாமல் மிகவும் விரைவாக நாங்கள் செயற்படுத்த வேண்டிய ஒரு கட்டாயம் இருக்கின்றது. இந்தியாவில் இருக்கின்ற மீனவர்கள் கூட எங்களது வளத்தை தவறாக பயன்படுத்துகின்ற ஒரு சூழல் காணப்படுகின்றது. இந்தியாவில் இருக்கின்ற மீனவர்கள் தங்களது வருமானத்தை ஈட்டுவதற்காக எங்களுக்கு சொந்தமான கடற்பரப்பிலே மீன்பிடியை மேற்கொண்டு எங்களது வளங்களை சுரண்டுகின்ற நிலையும் காணப்படுகின்றது. ஆகவே எங்களது பகுதியிலே கூடுதலான இந்த வளங்கள் இருக்கின்றது. இந்த வளங்களை நாங்கள் சரியாக பயன்படுத்த வேண்டும். அதற்கு நிச்சயமாக அமைச்சர் அவர்கள் ஒரு சிறந்த பொறிமுறையை வைத்திருப்பார் என்று நான் நினைக்கின்றேன். இந்த நல்லாட்சியிலே இருக்கின்ற சிறந்த அமைச்சர்கள் இருவர் இருக்கின்றார்கள். இந்த இரண்டு அமைச்சர்களும் மிகவும் திறமையானவர்கள். உங்களது காலத்திலே இந்த மீன்பிடித்துறை மற்றும் மின்வெளி போன்ற விடயங்களிலே நீங்கள் கூடுதலான அக்கறையை செலுத்துவீர்கள் என்று நான் நினைக்கின்றேன். அது மட்டுமல்ல, இந்த எனது நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற மாவட்டமான அம்பாறை மாவட்டத்தை எடுத்துக்கொண்டால், அந்த அம்பாறை மாவட்டத்திலே கூடுதலாக தமிழர்கள் வாழுகின்ற பிரதேசமாக கரையோர பிரதேசங்கள் தான் கூடுதலாக காணப்படுகின்றது. ஆனாலும் கடந்த காலங்களிலே இவர்கள் யுத்தத்தினாலும் சுனாமியினாலும் ஏனைய இயற்கை அழிவினாலும் பலதரப்பட்ட துன்பங்களை சந்தித்த மக்களாக இருக்கின்றார்கள். இந்த மக்களின் வாழ்க்கை கூடுதலாக அவர்களது ஜீவனோபாயமாக காணப்படுவது மீன்பிடி தொழிலாகத்தான் காணப்படுகின்றது. ஆனாலும் இந்த மக்களுக்கு கிடைக்கின்ற உதவிகள் மிகவும் மந்தகதியிலே தான் காணப்படுவதாக இருக்கின்றது. அந்த வகையிலே அவர்களுக்கு தேவையான மீன்பிடி கிராமங்களை உருவாக்குவதற்கான நீங்கள் முயற்சிகளை எடுத்தாலும் அந்த பகுதியிலே அந்த செயற்திட்டம் நடைமுறைப்படுத்தப்படுவதில்லை. காரதீவு, திருக்கோவில் மற்றும் கல்முனை போன்ற பிரதேசங்களிலே இருக்கின்ற மீனவர்கள் பாதிப்புக்குள்ளாகின்ற உள்ளாக்கப்பட்டிருக்கின்ற நிலை காணப்படுகின்றது. ஆகவே இந்த நிலையை கருத்தில் கொண்டு அந்த மீனவர்களுக்கு அவர்களிலே தொழில் வாய்ப்பை செய்வதற்கான மீனவ உபகரணங்களை நீங்கள் வழங்க வேண்டும். நீங்கள் மீனவ உபகரணங்களை மீன்பிடி துறைக்கு தேவையான உபகரணங்களை நீங்கள் வழங்கினாலும் அந்த மீன்பிடி உபகரணங்கள் எங்களது பகுதியிலே சரியான முறையிலே கிடைக்கப்படுவதில்லை. அந்த பகுதியை நாம் பிரதிநிதித்துவப்படுத்துகின்ற ஒரு பாராளுமன்ற உறுப்பினராக நான் இருப்பதனால் நீங்கள் அந்த இடத்திலே நீங்கள் எங்களோடும் கலந்து ஆலோசித்து அதனை நீங்கள் நடைமுறைப்படுத்துவீர்கள் என்றால் சிறப்பாக இருக்கும் என்று நான் நினைக்கின்றேன். ஆனாலும் எங்களது மக்கள் தமிழ் பிரதேசங்கள் இதிலே கூடுதலாக ஏதோ ஒரு வகையிலே அது அந்த உதவிகள் கிடைக்கப்பெறுவது மிகவும் தாமதமாகவும் மந்தகதியிலே தான் இருக்கின்றது. ஆகவே அமைச்சர் அவர்களே, நீங்கள் இதனை கருத்தில் கொண்டு இந்த பிரதேசங்களில் இருக்கின்ற மீனவ தொழிலாளர்களை பாதுகாக்கின்ற அவர்களின் வாழ்க்கையை உயர்த்துகின்ற செயற்பாடுகளில் நீங்கள் ஈடுபட வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு விசேடமாக நன்னீர் மீன்பிடி தொழிலையும் நீங்கள் அந்த இடத்திலே கவனம் செலுத்த வேண்டியிருக்கின்றது. கூடுதலான நன்னீர் மீன் வளர்க்கின்ற ஏரிகள், குளங்கள் மற்றும் ஆறுகள் அந்த பிரதேசத்திலே இருக்கின்றது. கிட்டத்தட்ட 75க்கு மேற்பட்ட குளங்கள், சிறு குளங்கள் இருக்கின்றது. அந்த குளங்களிலே நீங்கள் நன்னீர் மீன்பிடியை ஊக்குவிக்கின்ற அதற்கு தேவையான மீன் குஞ்சுகள் ஏனையவற்றை நீங்கள் கொடுப்பீர்களானால் அந்த மீன்பிடியை நம்பியிருக்கின்ற தொழிலை நம்பியிருக்கின்ற நபர்களுக்கு நாங்கள் அவர்களின் வாழ்க்கையை உயர்த்தக்கூடியதாக இருக்கும். ஆகவே மேலும் அடுத்ததாக விசேடமாக நாங்கள் அந்த நீர்நிலைகளின் நீரை நாங்கள் ஒரு மிதமான அளவிலே பாதுகாக்க வேண்டும். ஏனென்று சொன்னால் மழைக்காலங்களிலே அல்லது வெள்ளக்காலங்களிலே நீரானது மோத்துவாரத்தை முகத்துவாரத்திலிருந்து கடலை நோக்கி அந்த உடைப்படுத்தி கடலுக்குள் அந்த நீர் போகின்ற பொழுது அந்த குளங்களிலே அல்லது அந்த நீர்நிலைகளிலே முற்றாக நீர் இல்லாத நிலை காணப்படுகின்றது. இதனால் அந்த அங்கு வாழுகின்ற இனங்கள் மீன் இனங்கள் மற்றும் ஏனைய இனங்கள் அழிவடைந்து போவதோடு மீன்பிடி தொழிலை மேற்கொள்ளுகின்ற மீன்பிடி தொழிலாளர்களுக்கும் அந்த மீன்பிடியை மேற்கொள்ள முடியாமல் அவர்கள் எதிர்பார்க்கின்ற அந்த மீன் பிடிக்கின்ற கொள்ளளவு குறைவாக இருப்பதனால் விசேடமாக அக்கரைப்பற்று சின்னமோத்துவாரம் திருக்கோவில் பிரதேசத்தில் இருக்கின்ற பெரிய மோத்துவாரம் பெரியகளப்பு போன்ற பிரதேசங்களிலே அந்த நீர் கடலுக்கு போகாமல் அதிலே நீங்கள் ஒரு லிஃப்ட் எரிகேஷன் சிஸ்டம் அல்லது ஒரு ஓலை அந்த சிஸ்டத்தை நீங்கள் செய்வீர்களானால் ஒரு குறிப்பிட்ட நீரை பிடித்து வைக்கக்கூடிய நிலை காணப்படும். ஆகவே அது ஒரு பெரிய பரந்த ஒரு ஆறாக பெரிய ஒரு ஆறாக பெரிய கலப்பாக இருக்கின்றது, பெரிய நிலப்பரப்பை கொண்ட பெரிய நீர்ப்பரப்பை கொண்ட இடமாக இருக்கின்றது. ஆனாலும் நீர் கடலுக்குள் போனால் அதிலே கொஞ்ச நீர் தான் பிடிபடுகின்றது. ஆகவே இதனை நீங்கள் கருத்தில் கொண்டு அந்த இடத்தை நீங்கள் மையப்படுத்தி அதிலே ஒரு சிறு கட்டை அல்லது ஒரு லிஃப்ட் எரிகேஷன் சிஸ்டம் மாதிரி அல்லது ரிட்டைனிங் வால் மாதிரி நீங்கள் அதனை செய்வீர்களானால் அதிலே கூடுதலான மீன் பிடிக்கின்ற தொழிலாளர்கள் அவர்கள் தங்களது வாழ்வாதாரத்தை கொண்டு செல்லக்கூடிய ஒரு நிலை காணப்படும். அதற்கு நான் நினைக்கின்றேன் பெரியளவு செலவும் வராது நினைக்கின்றேன். ஏற்கனவே இதற்கான ப்ரொப்போசல் மீன்பிடி அமைச்சிடம் கொடுக்கப்பட்டது. பிரதேச செயலாளர் மற்றும் ஜிஏயின் ஊடாக இந்த ப்ரொப்போசல் கொடுக்கப்பட்டது. நான் நினைக்கின்றேன் 30 மில்லியன் அளவிலே தான் இந்த சேத்திட்டத்தை செயற்படுத்துவதற்கான நிதி என்று நான் நினைக்கின்றேன். ஆகவே இதனை நீங்கள் கருத்தில் கொண்டு அந்த பிரதேசத்தில் இந்த விடயங்களை செய்ய வேண்டும் என்று கேட்டுக்கொள்ள விரும்புவதோடு 30 மில்லியன் ஆகவே அத்துடன் காரதீவு போன்ற பிரதேசங்களிலே ஐஸ் ஃபேக்டரி ஒன்று கட்டாயமான தேவைப்பாடாக இருக்கின்றது. அதிலே கூடுதலான மீனவர்கள் இருக்கிறார்கள் அந்த பிரதேசத்திலே. ஆகவே நீங்கள் அதிலே ஒரு ஐஸ் ஃபேக்டரியை நீங்கள் செய்கின்ற பொழுதோ அதிலே தொழில் வாய்ப்பு கொடுக்கின்ற அதே நேரம் மீன்பிடி செய்கின்ற தொழிலாளர்களுக்கு தேவையான ஐஸ்களையும் பெற்றுக்கொள்ளக்கூடியதாக இருக்கும். அந்த வகையிலே நீங்கள் அந்த இடத்திலே ஒரு ஐஸ் ஃபேக்டரியை நீங்கள் செயற்படுத்துவீர்களானால் அல்லது தனியார் துறையினரோடு சேர்ந்து அதற்குரிய ஒத்துழைப்பை வழங்குவீர்களானால் அந்த இடத்திலே ஐஸ் ஃபேக்டரியை நாங்கள் மேற்கொள்ளலாம். அதற்குரிய இடமும் இருக்கின்றது, காணியும் கூட அரச காணி இருக்கின்றது. அந்த அரச காணியை பெற்றுத்தருவதற்கான சகல முயற்சிகளையும் நாங்கள் செய்தருவோம். ஆகவே நாங்கள் மாவட்டத்தின் ஒருங்கிணைப்பு தலைவராக இருக்கின்ற காரணத்தினாலே அந்த இடத்தை உங்களது மீன்பிடி அமைச்சுக்கு பெற்றுத்தருவதற்கு நடவடிக்கை எடுக்கலாம். ஆகவே நீங்கள் அதனையும் நடைமுறைப்படுத்த வேண்டும் என்று இந்த இடத்திலே கூறிக்கொண்டு விசேடமாக இந்த அமைச்சின் ஊடாக நீங்கள் அந்த பகுதியை கவனத்தில் எடுத்து செயற்படுத்துவதோடு மின்சக்தி அமைச்சர் அவர்கள் கூடுதலான இடங்களை நீங்கள் ஆரம்பத்திலிருந்து அதிகளவான வேலை திட்டங்களை செய்து வந்திருக்கின்றீர்கள். உங்களுக்கு எனது வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கின்றேன். கூடுதலாக அம்பாறை மாவட்டத்திலே அதிகமான பிரதேசங்கள் 199 விதமான பிரதேசங்களில் நீங்கள் அதிகளவு வேலை செய்து விட்டீர்கள். ஆகவே உங்களிடம் எதுவும் சொல்லுவதற்கு இல்லை என்று நான் நினைக்கின்றேன். உங்களுக்கு எனது நன்றியை தெரிவித்துக் கொள்வதோடு மேலும் இந்த விடயங்களை கருத்து கொண்டு எங்களது மாவட்டங்களை அடிப்படையாக கொண்டு சில செயற்பாடுகளை நீங்கள் செய்கின்ற பொழுது எங்களோடும் கலந்து ஆலோசித்து நீங்கள் அதனை மேற்கொள்ள வேண்டும் என்று கேட்டு எனது உரையை முடித்துக் கொள்கின்றேன்.
அமர்வீரமேத்துவம்
கரு நியோஜ கதாநாயகத்துமணி அப்பே அமாத்தியான்சே பிலிபந்தவ காரகசபா அவஸ்தாவே பிரவர்த்தின விவாதேதி மகே வேலாவ மம அவஸ்தா திகதி கண்ண பலாபுரத்தின அவசான வசேன் ஸ்துதி கலையுத்து சா பிலித்துரு தீயுத்து நிசா மம பிரவேசியாக்கு தியட்ட மாஹிந்தனவா எமாக்கு திரிபாத் கிரீமேங் මේ විවාදයක් තව සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා අපි දීවරහා ජල සම්පත් අමාත්‍යාංශයේ විදියට මමත් දිලිප් පෙදාරච්චි මැතිතුමත් අපි අමාත්‍යාංශයට තිබුණු අභියෝග හඳුනා ගනිමින් ඒවා ඒ ගැටලු निराකරණය කර ගැනීම සඳහා උපරිම මැදිහත් වීමක් සිදු කරා. ඒ අනුව ප්‍රධාන වශයෙන් අපිට තිබුණු ගැටලුව තමයි ඉන්දියානු දීවර ගැටලුව ඒ වගේම යුරෝපා මත්ස්‍ය තහනම. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීම හරහා අපිට විශාල වශයෙන් දීවර ශාස්ත්‍රයේ දියුණුවක් ඇති කර ගන්න පුළුවන්කම ලැබුණා. ගිය අවුරුද්දේ මුල් මාස 6ත් මේ අවුරුද්දේ මුල් මාස 6ත් සංසන්දනය කරලා බලනකොට අපනයන ශාස්ත්‍රයේ වැඩිම වර්ධනයක් දීවර ශාස්ත්‍රයෙන් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම 100ට අපි බලාපොරොත්තු වෙන මේ අවුරුද්ද අග වෙනකොට 144ක අපනයන වර්ධනයක් ඇති කර ගන්න හැකියාව ලැබෙනවා කියලා. මේ රජ්‍ය බලයට පත් වුණාට පස්සේ ජාත්‍යන්තරයේ දිනා ගැනීමේ ප්‍රතිඵලයක් විදියට තමයි අපිට මේ අවස්ථාව උදා වුණේ. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමත් ඒ වගේම GSP තහනම ඉවත් කර ගැනීමත් තරහා තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒ හරහා රැකියා අපේ නිර්මාණය වෙලා තිබෙනවා ඒ මත්ස්‍ය සැකසුම් ආයතනවල. ඒ වගේම අපිට විදේශ විනිමය එන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම ඊළඟ අභියෝගය තමයි ඉන්දියානු දීවර ගැටලුව. ඒක අපි තවමත් අපිට ඒක විසඳ ගන්න 100ට 100ක් බැරි වුණත් මට සඳහන් කළ හැකි මේ වන විට අපිට වාර්තා වෙනවා නාවික හමුදාව සහ වෙරළා ආරක්ෂක බලකාය අපිට ලබා දෙන තොරතුරුත් අනුව ඉන්දියානු
මොනවද සර්ණපාවන් you want to ask something
some question this indian fisherman story is being continued almost 500 billion a year they are fishing from our sea and making Poaching. Our fishermen not doing their job properly why we have passed a law but it's not applied yet why is that
api garu niyojya kathanayakathumani etuma kiyu karane pilibandawat api vishesha avadana yomu karala thibena api dannawa di indiyanu divarayan visala aadayamak ape muhudu thireen labana bawa e wage ma me karagena yana karya ඉතාමත් නීති විරෝධී ඒ වගේම පරිසර විරෝධී කාර්යයක් බවටත් අපි හඳුනගෙන තිබෙනවා. ඒ නිසාම මේ ඉන්දියා දීවරයන්ගේ ආක්‍රමණය නතර කිරීම සඳහා අපි උපරිම වැඩපිළිවෙලක් සකස් කරනවා. ගරු මන්ත්‍රීතුමා සාක්ෂි දරනවා ඇති මේ රජයේ බලයට පත් වුණාට පස්සේ වගේ මම දීවර අමාත්‍යවරයා විදියට පත් වුණාට පස්සේ අපි ඉන්දියානු දීවර යාත්‍රා අත්අඩංගුවට ගත් ගැනීම වේගවත් කරා. ඒ වගේම අපි අත්අඩංගුවට ගත්තු යාත්‍රා නිදහස් කිරීමෙන් වැළකුණා. මේට ප්‍රථම ඉන්දියානු දීවරයන් අත්අඩංගුවට ගත්තම ඒ රජයෙන් කරපු ඉල්ලීම් අනුව යාත්‍රා සමග දීවරයන් නිදහස් කරන්න සිද්ධ වුණා. නමුත් මේ යාත්‍රා අත්අඩංගුවට ගැනීම නිසාම අද ඉන්දියානු දීවරයන්ගේ පැමිණීමේ අපිට වාර්තා වෙන විදිහට 150ක විතර අඩුවීමක් වාර්තා වෙනවා. ඒ වගේම අපි අලුතෙන් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තිබෙනවා. ඒ පනතේ ඉදිරි කාලය තුලදී ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීම තුල අපි බලාපොරොත්තු වෙනවා මේ தත්ත්වය තවත් පාලනය කරගන්න පුළුවන් කියලා. ඒ වගේම අපි දන්නවා ඉන්දියාවත් එක්ක මේ ගැටලුව අපි සුහදව විසඳ ගන්න තමයි පුළුවන් තරම් උත්සාහ ගන්න. මේ සඳහා අමාත්‍ය මට්ටමේ සාකච්ඡා, නිලධාරී මට්ටමේ සාකච්ඡා කීපයක් පැවැත්තුණා. මමත් අපේ විදේශ අමාත්‍යතුමත් ඒ වෙලාවේ මංගල සමරවීර විදේශ අමාත්‍යතුමත් ඉන්දියාවේ නවදිල්ලියට ගිහිල්ලා මූලික සාකච්ඡාවක් කරා. ඉන්දියාවේ දීවර අමාත්‍යවරයා ලංකාවට ඇවිල්ලා සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ වගේම නැවත අපි දිල්ලියට ගිහිල්ලා මම ඒ සාකච්ඡාවලට සම්බන්ධ වුණා. එහිදී අපිට වාර්තා වුණ අපිට ඒ සාකච්ඡාවල යම් ප්‍රගතියක් අපිට දකින්න ලැබෙනවා. ඒ තමයි දැනටමත් මේ නීති විරෝධී මේ පන්න ක්‍රමය නීති විරෝධී කියන එක පිළිබඳව ඉන්දියානු මධ්‍යම රජයේ පිළිගත්තා. ඒ වගේම මෙය නතර කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්න කියන එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව දැනටමත් ඔවුන් මේ දීවර කර්මාන්තයේ දෙන අයට වෙනත් විකල්ප රැකියාවලට යොමු කිරීම සඳහා කටයුතු කරලා තිබුණා. අපි යන වෙලාවේ සාකච්ඡා වෙලාවේ බෝට්ටු 200ක් විතර ඉවත් කළා. වෙනත් බහුදින යාත්‍රායේ අයට ලබා දීලා ජාත්‍යන්තර මුහුදට යොමු කරලා තිබුණා. ඒ වගේම තවත් පිරිසකට වගා දීවර වගා කටයුතු
සඳහා මූල්‍යාධාර ලබා දීලා තිබුණා. ඒ වගේම අලුතෙන් ලියාපදිංචි වුන් නතර කරා. ඒක අපි ලබාගත් ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම මේ වතාවෙත් ඒගොල්ලන්ගේ අයවැය ලේකනේ විශාල මුදලක් වෙන් කරලා තිබෙනවා අලුත් වරායවල් හදන්න බහුදින යාත්‍රාවලට. එතකොට ඒ මගින් මේ වෙනත් දීවර කර්මාන්තවලට එයයි යොමු කිරීම සඳහා. ඉතින් අපි කෙසේ වෙතත් ඒ ඉන්දියාවත් එක්ක සුහද භාවයෙන් සාකච්ඡාව මධ්‍යම රජයත් එක්ක ගෙනියන අතරේ අපි අවශ්‍ය අනපනත් සම්මත කර ගනිමින් මේ අයට මේ පාලනය කරන්න කටයුතු කරනවා. දැන්ටමත් අපි සූදානම් කරලා තිබෙනවා. දැන්ටමත් අපි මේ වතාවෙත් අත්අඩංගුවට ගත්ත අය තවම නිදහස් කරේ නැහැ. මන් ඔබතුමාලගේ දැන ගැනීමට කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා මේ වතාවේ වගේම ඉදිරියේදීත් අත්අඩංගුවට ගන්න අය දඩමුදලකට යටත් කරන්න. දඩමුදලකට යටත් කළා ඒ අයව දඩයක් අය කරගන්නත් අපි කටයුතු කරනවා. වගේම ඒ බෝට්ටු ප්‍රමාණයත් අපි බාරේ රඳව ගන්න අපි කටයුතු කරනවා. ඒ වගේම මේ අභියෝගය අපි ජය ගන්නවා. වගේම ඊළඟට අපිට මේ එන අවුරුද්දට විශාල මුදල් ප්‍රමාණයක් ඉතිහාසයේ වැඩිම මුදල අපිට දීවර අමාත්‍යාංශයට ලබා දීම පිළිබඳව මුදල් ඇමතුමාට ඒ වගේම ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයට අපි ස්තුතිවන්ත වෙනවා. අපි අලුත් අංශයකට අත ගැහුවා. ඒ තමයි කලපු 116ක් අපේ රටේ තියෙනවා. මේ කලපු 116ෙන්ම නිසි ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ඒ කලපු 116 සම්වර්ධනය කිරීමේ වැඩපිළිවෙලට අපි වෙනම ආයතන වෙනම ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. අපිට මේ වතාවේ රුපියල් මිලියන 1000ක් ලැබිලා තියෙනවා. ඒකෙදී අපි උතුරේ කලපු දෙකක් ඇතුළුව කලපු 10ක් නන්දිගඩාල් කලපුවත් ඇතුළුව කලපු 10ක් අපි සම්වර්ධනය කරන්න දැනටම සූදානම් කරලා තිබෙනවා. ඒ වගේම අපිට මුදල් අමාත්‍යාංශය එකඟ වෙලා තිබෙනවා ඒ අවශ්‍ය කටයුතු කරනවා නම් තවත් අතිරේකව මූල්‍ය ප්‍රතිපාදනයක් ඒ වෙනුවෙන් ලබා දෙන්න ඒ ව්‍යාපෘතිය අගය කරලා තියෙනවා. වගේම අපි ඒ ව්‍යාපෘතිය තුළින් විශාල මත්ස්‍යස්සැන්නක් වැඩි කරගන්න කටයුතු කරනවා. මට සඳහන් කළ හැකි තවත් කරුණක් තමයි මේ දැන් අපිට ලැබෙන වාර්තා තොරතුරුත් අනුව අපේ එක පැත්තකින් බැලුවොත් දීවර ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති වෙනවා. ඒ තමයි ජලජීවි වගාංශයේ විශාල වෙනසක් ඇති වෙනවා. අපේ කෝණේශ්වරන් මන්ත්‍රීතුමත් කිව්ව කාරණයකට අදාළව බැලුවොත් එතුමත් කිව්වේ ඒ අංශය ව්‍යාප්ත කරන්න අභිජන මධ්‍යස්ථාන වැඩි කරන්න කියලා අපි පිළිගන්න. අපිට තියෙන අභ්‍යන්තර ජලාස 10000කට වැඩි ප්‍රමාණයක්. මේවයි අවශ්‍යතාව වෙනුවෙන් 2015 අපි අමාත්‍යාංශයට පත් වෙනකොට මස් පැටවුන් තැන්පත් කරේ 120ක. අවශ්‍යතාවයේ 120යි තැන්පත් කරේ. දැන් මේ වෙනකොට 140 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන 2019 අග වෙනකොට 180 දක්වා වැඩි කරා. අවුරුදු 20 ගණනකට පස්සේ අපි පටන් ගත්ත අභිජන මධ්‍යස්ථාන කීපයක්ම දැන් අභිජන මධ්‍යස්ථාන 4ක වැඩ මේ වෙනකොට අලුතෙන් ආරම්භ කරලා තියෙන 5ක වැඩ ආරම්භ කරලා තියෙනවා. ඒවා අවසාන වෙලක් තියෙනවා කීපයක්. ඒ වගේම වෙනම මිරිදී ඉස්සන් අභිජන මධ්‍යස්ථානේ ඒ වගේම මුහුදේ ඇති වෙන මසුන් අභිජන මධ්‍යස්ථාන ඇතුළුව විශාල ප්‍රමාණයක මුදලක් අපිට ලැබිලා තියෙනවා. ඒ අනුව අපි ඒ කටයුතු ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු කටයුතු පරිසරයට හිතකාමී අන්දමින් ක්‍රියාත්මක කරන්නත් වැඩි අස්වැන්නක් ලබා දෙන්නත් අපේ දීවරයට ශක්තියක් ලබා දෙන්න. අපි දීවර අමාත්‍යාංශය නිවාස සහ වැසිකිළි සඳහා ආධාර ලබා දීම අවුරුදු 20කට විතර පස්සේ ආරම්භ කරා. ඒක අපි දන්නව ප්‍රමාණවත් නැහැ කියලා අපි ඒක අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට අවශ්‍ය දීවරයට ගෞරවනීය තනතුරක් ගෞරවනීය තත්ත්වයක් ලබා දෙන්න. අද දීවරයට කියන්නේ මාළුකාරයා, මාළුකාරයාගේ ගෑණි, මාළුකාරයාගේ කෙල්ල, මාළුකාරයාගේ කොල්ල කියන මේ යුගය අපි අවසන් කරන්න ඕන. ඒ අය ව්‍යවසායක බවට පත් කරන්න ඕන. ඒගොල්ල ව්‍යාපාරික බවට පත් කරන්න ඕන. ඒ අය සමාගම්වල සභාපතිවරු, අධ්‍යක්ෂකවරු බවට පත් කරන්න ඕන. ඒ සඳහා අපේ අයවැය ලේකනිනුත් අපි මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරගෙන තියෙනවා. වගේම අමාත්‍යාංශයේ විදියට අපි දැඩි කැපකිරීමක් කරනවා මේ රැකියාව ගෞරවනීය රැකියාවක් බවට පත් කරන්න සහ ආදායම් වැඩියෙන් ලබා ගන්න පුළුවන් රැකියාවක් බවට පත් කරන්න. අපි ආරම්භයක් විදියට අත්අදා බැලීමක් විදියට බෝට්ටු 10ක් අඩි 55ට වැඩි සම්වර්ධනය කරන්න අපි මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන්නා. බෝට්ටු 100ක් අපි ගුණාත්මක භාවයෙන් ඉහළට ගේන්න මූල්‍යාධාර ලබා දුන්නා 150ක සහනාධාරයක්. අපි බෝට්ටුවක් හදන්න මිලියන 26ක් යනකොට මිලියන 13ක් ආධාර විදියට දුන්නා.
අපි දැන් බලාපොරොත්තු වෙන මේ අවුරුද්ද අපි ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දෙන්න. අවම වශයෙන් බෝට්ටු තව 40ක්වත් අලුතෙන් හදන්නත් තව බෝට්ටු 400ක් 500ක්වත් තත්ත්වයේ ඉහළට ගෙනියන්නත් අපි බලාපොරොත්තු වෙනවා 150ක සහන ආධාරයක් ලබා දෙන්න. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා උතුරු ප්‍රදේශය, නැගෙනහිර ප්‍රදේශය, දකුණු ප්‍රදේශය සියල්ල ආවරණය වෙන්න මේ කටයුතු කරන්න. අපි ගිය වතාවේ උත්සාහයක් දැරුවා උතුරට බෝට් ප්‍රමාණයක් ලබා දුන්නු. නමුත් ඒක සාර්ථක කරගන්න බැරි වුණා, ඉල්ලීමක් ආවේ නැහැ. එයයි බය වුණා මේ වගේ ලොකු ආයෝජනයක් කරන්න. නමුත් දැන් එයයි බය නැහැ. මම නිතරම ඔබතුමාලායි ප්‍රදේශවල ඒ දීවර සංගම් එක්ක සාකච්ඡා කරන. දැන් එයයි දැක්ක පළවෙනි ව්‍යාපෘතියේ සාර්ථකත්වේ. ඒක තමයි සාර්ථක වුණා. මොද මස්ය නිෂ්පාදනයෙන් නැත්තම් මූදෙන් අල්ලගන්න මාළු වලින් 140ක් මාළු විදියට පරිභෝජනය කරන්න බෑ. විශාල නාස්තියක් තියෙනවා. මේ නාස්තිය අවම කර ගැනීම සඳහා අපි කටයුතු කරන්න ඕන. ඒ සඳහා තමයි මේ දිරිගැන්වීම කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා එන අවුරුද්ද වෙනකොට ලංකාවේ සෑම ප්‍රදේශයකටම යම් ප්‍රමාණයක් මූලිකව ලබා දෙන්න. අපිට මුදල් අමාත්‍යාංශයේ ඒ කාරණේදිත් එකඟ වෙලා තිබෙනවා. අපේ ධාරිතාවය තියෙනවා නම්, ජනතාවගේ ඉල්ලීමක් තියෙනවා නම් මේ මුදල් ප්‍රමාණය මීට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දෙන්න සූදානම් බව මුදල් අමාත්‍යාංශය අපිට ප්‍රකාශ කරලා තියෙනවා. මම හිතන්නේ අපිට මේ තුලින් අපේ මස්ස පසු අස්සනු තාක්ෂ නාස්තිය නතර කරගන්න පුළුවන් වෙනවා. වගේම අපනයන තත්ත්වයේ මස්සයන් නිෂ්පාදනය කරගන්න හැකියාව ලැබෙනවා. මේකත් අපි අවුරුදු ගණනාවකට පස්සේ මේ වගේ ව්‍යාපෘතියක් අපි පටන් ගත්තේ. ඒක සාර්ථක වේගෙන යනවා. අපි ඒක දිගටම බලාපොරොත්තු වෙන අවසානයේ අපේ බලාපොරොත්තුව ඊටත් වඩා ඉහළ තත්ත්වයේ අඩි 55කවත් කුඩා ප්‍රමාණයෙන් නැව් වල හිමිකරුවන් බවට අපේ දීවරයන් පත් කරන්න පුළුවන් නම්, අපේ දීවර ජනතාව එකතු කරලා සමාගම් මගින් කටයුතු කරන්න පුළුවන් නම් අපි ඒවට සහනාධාර මුදලක්, සහන මුදලක් සහ සහන පොලී මත ණය ලබා දීමේ වැඩපිළිවෙළකුත් දියත් කරනවා. දැන් ගිය වතාවේ අපි මිලියන 13ක් පරිත්‍යාගයක් නැත ආධාරයක් විදිහට දුන්නට අතිරේකව 105.6 පොලියට ණය ලබා ගන්නත් අපි උදව් උපකාර කරා. ඒක අපි ඉදිරියේදීත් ක්‍රියාත්මක කරන මේ ශේෂ්ත්‍රයේ වර්ධනයක් බලාපොරොත්තු වෙන. ඒ වගේම අපි මේ වෙනකොට තවත් කාර්යයකට අත තියලා තියෙනවා. ඒ තමයි ජාතික දීවර ප්‍රතිපත්තියක් සකස් කිරීම. මේ සඳහා අපිට නෝර්වේ රජයේ තාක්ෂණික සහයෝගය ලැබෙනවා. ඒ වගේම ලංකාවේ ඉන්න විශේෂඥයන් මේ පිළිබඳව ඉන්න විශ්වවිද්‍යාලවල, ඒ වගේම මේ පිළිබඳ උනන්දුවක් දක්වන අය, ඒ වගේම දීවර ජනතාව, දීවර ප්‍රජාව, සංවිධාන මේ සියල්ලම අදහස් අරගෙන ජාතික දීවර ප්‍රතිපත්තියක් අපි ලබන අවුරුද්දේ මුල් කාලයේ වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ඒකෙදි බලාපොරොත්තු වෙනවා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් ගන්න. අපි හැමදාම ජාතික ප්‍රතිපත්ති කිව්වට ඒක ආණ්ඩුව වෙනස් වෙනකොට වෙනස් වෙනව විතරක් නෙමෙයි, එකම ආණ්ඩුවේ ඇමතිවරයා මාරු වෙනකොටත් වෙනස් වෙන දීවර ප්‍රතිපත්ති තමයි, ජාතික ප්‍රතිපත්ති තමයි අපේ රට තුළ මෙතෙක් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ මොන ආණ්ඩුව ආවත් මොන අමාත්‍යවරයා පත් වුණත් ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් සහිත ජාතික ප්‍රතිපත්තියක් සකස් කරා. ඒ තුළ අපි බලාපොරොත්තු වෙනවා රටේ ඉදිරි ගමන වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඇති කරගන්න පුළුවන්කම ලැබේ කියලා. ඒ වගේම තව එක කාරණයක් කියලා මම අවසාන කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මස්ය පරිභෝජනයේ වැඩිවීමකුත් තියෙනවා. අපිට මේ කාරණය එක පැත්තකින් බැලුවම අපේ ජනතාවට මාළු වැඩියෙන් කන්න අවස්ථාවක් උදව් කරනවා නම් ඒ සඳහා අනුබල දෙනවා නම් ඒක වැදගත් වෙනවා එයාගේ නිරෝගී භාවයට. ඒ වගේම ශක්තිවන්ත පිරිසක් බිහි කරගන්න නම් මස්ය පරිභෝජනය වැඩි කරන්න ඕන. මොකද අපි තවම ජාතික මට්ටමට ළඟ, ජාත්‍යන්තර මට්ටමට මේක ළඟා වුණේ නැහැ. නමුත් ළඟා වෙමින් යනවා. සමහර රටවල් විශාල ප්‍රමාණයක් මාළු පරිභෝජනය කරන ඒක පුද්ගල මස්ය පරිභෝජනය කිලෝග්‍රෑම් 74 වගේ වෙලා තියෙනවා ජපානය වගේ රටවල්. ඒ නිසාම අවුරුදු 110ට වැඩි පිරිස් මයිදන් 2000කට වැඩිය ජීවත් වෙනවා ජපාන. හැබැයි අපේ රටවල්වල ඒ ආසන්නයටවත් තාම එන්න බැරි වුණා. අපි බලාපොරොත්තු වෙන මස්ය පරිභෝජනය ප්‍රචලිත කරන්න අවශ්‍ය පියවර ගන්න. ඒ සඳහා අපි වැඩපිළිවෙළ ගෙනියනා වගේම ඒ සඳහා ආකර්ෂණීය ආකාරයේ දේවල් වලට අපි යොමු වෙනවා. දැනටමත් අපි සතුටු වෙනවා ගිය අවුරුද්දේට වැඩිය මේ වෙනකොට අපිට 2016ට වැඩිය 17 වෙනකොට ඒක පුද්ගල පරිභෝජන දිනකට තිබුණේ ග්‍රෑම් 44.5 ඉඳලා 46.7ට වැඩි වෙලා තියෙනවා. ඉතින් මේකට එක පැත්තකින් මේ ටින් මාළු ආනයනය කිරීමත් හේතු වෙනවා. ඒකත් අපි කියන්න ඕනේ. මොකද සමහර වෙලාවට කියනවා මේ අපි රට වටේට මූද තියෙනවා. ඒ වුණාට අපිට මාළු නැහැ. අපි ඒ පිළිබඳව අපි අවධානය යොමු කරනවා. අපේ රටේ වටේට මූද තියෙනවා. රට වගේ අටගුණයක තියෙනවා. නමුත් අපේ මූදේ මාළු සුලභ නැහැ. ඒක ගැඹුරේ වැඩි ඒ වගේ කාරණා තියෙනවා. මාළදිවයිනෙත් එක්ක බැලුවම ඉතාමත් ළඟින් හොඳ තත්ත්වයේ මසුන් හසු කරගන්න පුළුවන් කමක් තියෙනවා. අපිට එහෙම අවස්ථාවක් නැති වුණත් අපි අලුතෙන් මේ වෙන විට වැඩපිළක් සකස් කරන ජලජීවී වගාව ඇති කරන්න අපේ මඩකලපුවේ මන්ත්‍රීතුමා සඳහන් කරා. TNA මන්ත්‍රීතුමා මඩකලපුවේ ඒක ආකාරයේ වැඩපිළක් ක්‍රියාත්මක වුණේ නැහැ කියලා මම ඔබතුමාලාට සඳහන් කරන්න කැමති. අපි ගිය අවුරුද්දේ මිලියන 100ක් වෙන් කරා වැඩ ආරම්භ කරන්න. මිලියන 500ක් අපි සූදානම්ෙන් හිටියා ජලජී වගා පුරයක් ආරම්භ කරන්න මඩකලපුවේ. ඒකේ රැකියා 5000ක් තියෙනවා. නමුත් අපිට ඒක ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඒ වෙලාවේ අපිට සහයෝගයක් ලැබුණේ නැහැ. ඒ ජනතාව විරුද්ධ වුණා. ඒ වගේම ඒ සඳහා පෙළඹවීම් තිබුණා. අපි දේශපාලන අධිකාරියක් සම්බන්ධ කරගෙන උත්සාහ දැරුවා. ඒ ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් නැති ලැබුණේ නැහැ. ඇක්වාකල්චර් ඉන්ඩස්ට්‍රියල් පාර්ක් 3කට අපි සැලසුම් කළා තිබුණා. ඒයින් පළවෙනි එකට තිබුණේ මඩකලපුව. අවාසනාවට අපිට ඒ සහයෝගය නොලැබුණු නිසා අපිට ගිය අවුරුද්දේ ආරම්භ කරන්න බැරි වුණා. නමුත් මේ අවුරුද්දෙත් අපි සල්ලි වෙන් කළා තියෙනවා. අපි මේ අවුරුද්දේ එක අක්කර 200කටවත් පටන් ගන්න පොඩි එකක් පටන් ගන්නවත් උත්සාහයක් දරනවා මේ එන අවුරුද්දටත්. ඒ වගේම මන්නාරමේ අපි ඇක්වාකල්චර් ඉන්ඩස්ට්‍රියල් පාර්ක් එකක් පටන් ගන්නවා. මේ අවුරුද්දේ සල්ලි වෙන් කළා. අපි ඒක අපිට පරිසර ගැටලුවක් ආව. ලබන අවුරුද්දේ දැන් ඒක निराකරණය වෙලා තියෙනවා. අපි එතන බලාපොරොත්තු වෙන රැකියාව 15000ක්වත් ආරම්භ කරන්. ඒ වගේම අපි ලබන සතිය වෙනකොට හම්බන්තොට පටන් ගන්නවා ලංකාවේ පළවෙනි ක්‍රැප් සිටි එක. හම්බන්තොටදී පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපි ඒ ආකාරයෙන් කටයුතු කරන්නත් අපේ සූදානමක් තියෙන බව ප්‍රකාශ කරමින් ඔබතුමාට බොහොම ස්තුතියි මාණින්.
ඊළඟට අපේ විපක්ෂයෙන් ගාමිණී ලොක්කේ මැතිතුමාට විනාඩි 20ක් තියෙනවා. ඔබතුමාට අවශ්‍ය නම් දිවාහරෙන් පස්සේ කතා කරන්න පුළුවන්. කීිනම් එක දිගටම නැත්නම් ඒතර මානතර දෙන්න පුළුවන් මැතිතුමාට. ද නැත්තම් කතා කරලා දැන් නවත්වන කොහොමද ඔබතුමා?
ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, කථානායකතුමනි,
ලොකුගේ මැතිතුමා, ඔබතුමා දිවාහරෙන් නවත්තලා ආයෙත් ගන්නවද?
මම කියන්නම්. මම කතා ඉවර කරගන්න පුළුවන් දිවාහරෙන් නවත්.
හොඳයි.
අද ඉතාම වැදගත් අමාත්‍යංශ කීපයක් සාකච්ඡා කරන මොහොත. විශේෂයෙන්ම තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලයේ ධීවර කටයුතු ආරම්භ කරන අවස්ථාවේදී මම කල්පනා කරනවා තෙල් සංස්ථාව පිළිබඳව කතා කරන්න. තෙල් සංස්ථාව කියන්නේ මේ රටේ තියෙන අමාත්‍යංශයේ වැදගත්ම අමාත්‍යංශය. අද මේ ජන ජීවිතයත් එක්ක බොහොම හොඳට සම්බන්ධ වෙච්ච රට එදිනෙදා දුවන්න පුළුවන් තෙල් සංස්ථාව ශක්තිමත් කිව්වා. මම දැක්ක ඊයේ පෙරේදා තෙල් අර්බුදයේ අවස්ථාවේදී අපේ සරත් අමනුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කළා තිබෙනවා. ඒ කොමිටියේ වාර්තාව අපට නහඹුණත් එතුමා පුවත්පත්වලට කියපු කාරණා අපි දැක්කා. අද තෙල් සංස්ථාව එදා වේල ටුවස් බවට පත් වෙලා තියෙනවා. ඒක උනේ කොහොමද? තෙල් සංස්ථාව කියන්නේ තාම වැදගත් ආයතනයක්. ඒකේ පරිපාලනය කරන්න ඇමතිවරයෙක් ඉන්නවා. තෙල් සංස්ථාවට සභාපතිවරු දෙන්නෙක් ඉන්නවා. තෙල් සංස්ථාවට එක්කෙනෙකුයි ටර්මිනල් එකට එක්කෙනෙකුයි. එයාගේ යුතුකම තමයි තෙල් හිඟයකින් තොරව රටට ලබා දෙන එක. මෑත උගේ එහෙම වුණේ නෑ. නොත් ඊයේ පෙරදා දරුණු තත්ත්වයකට පත් වුණා. මේක ගැඹුරෙන් බලනකොට අපිට පෙවුනේ තෙල් සංස්ථාවේ පරමාර්ථ ඉෂ්ට වෙලා නෑ. තෙල් සංස්ථාව ක්‍රියා කරන්නේ අපි දන්නවා රිෆයිනරියත් එක්ක. මේ තෙල් සංස්ථාවේ ඉස්සර පිරිසුදු තෙල් පමණයි අපි ගෙනාවේ අපේ රටට අවශ්‍ය. ඒ කාලේ හිටපු රජයන් කල්පනා කරා ඊට වඩා හොඳ ලාභයක් ගන්න පුළුවන් කියලා පිරිපහදුව ආරම්භ කරනවා. පිරිපහදුව තුළින් ලංකාවේ තෙල් රටට දුන්න වගේම අපනයනක් කරනවා. මොකද පිරිපහදුව ආවහම පිරිපහදුවේ නිෂ්පාදන තෙල් වලින් කොටසක් අපේ රට අතිරික්කයක් වුණා එකයි. ඒක නිෂ්පාදන නැප්තා ඇප්තා වෙනත් ඒවා. ලංකාවට ඕන කරන තාර සියල්ලම රිෆයිනරියෙන් හරි ගස්සල දුන්නේ. ලංකාවට ඕන එල්පීජී ගෑස් වලින් සෑහෙන කොටසක් රිෆයිනරියෙන් ලබලා දුන්නේ. ඒ කාලේ තිබුණේ මේ තෙල් සංස්ථාවට තෙල් ගත්තේ ටෙන්ඩර් කමරට වැඩිය විවිධ රාජ්‍යයන් එක්ක අත්සන් කරපු ගිවිසුම් අනුව. විශේෂයෙන් මෙදා ඉරානයේ ලයිට් කූඩ් වල තමයි තෙල් සංස්ථාව නිර්මාණය කරේ. තෙල් සංස්ථාවේ රිෆයිනරි ආරම්භ කරේ නුත් ඉරාන ඉරාක යුද්ධ අවස්ථාවේදී තෙල් සංස්ථාවට සිද්ධ වුණා වෙනත් රටවල්ලත් ගිවිසුම් අත්සන් කරන්න. වෙමත් සල්ප වැඩි තෙල් එක්ක බ්ලෙන්ඩ් කරලා දුවන්න සිද්ධ වුණා. නමුත් ඒ හැම අවස්ථාවකම තෙල් සංස්ථාව සම්පූර්ණ කැපැසිටිකෙදී. ඒ කැපැසිටි දුවනකොට උනේ තෙල් මිල් ලෝකෙ කොයි විදිහට අඩු වැඩි වුණත් ඒකෙන් කොටසක් අපි ලෝකෙට වික්කා වෙළඳපොළ වෙළඳපොළට. මම හිතන්නේ ඉතිහාසයේ බැලුවොත් එහෙම ලංකාවේ වැඩිම අපනයනය කරපු ආයතන වලින් එකක් තමයි තෙල් සංස්ථාව. ආනයනය කරා වගේම එන ගෙන තෙල් වලින් කොටසක් ගන්න. නමුත් ක්‍රමක්‍රමයෙන් මේක දූෂණයටත් විවිධ වැඩවලට ආව ස්පොට් එකේ ගන්න තත්ත්වයට. ඒ ගන්න ප්‍රමාණයට තෙල් සංස්ථා රිෆයිනරියක නිෂ්පාදන අඩු කරා. අද මේ මොහොත වෙනකොට මං හිතන්නේ රිෆයිනරියක කැපැසිටි එකෙන් භාගයක්වත් යන්නේ. ඒක අලුත් වැඩියා කරේ නැහැ. ලෝකෙට ඕන කරන නිෂ්පාදන දෙන්න බලන එක මොඩර්නයිස් කරේ නැහැ. ඒවට වාර්තා හැදුවා. මං හිතේ ඩොලර් මිලියන 15 20 දීලා ජාත්‍යන්තර සමාගම් වලට ගිහලා වාර්තා හැදුවා. වාර්තාවල් පුස්සක් බවට පත් වුණා. මෑත යුගයේ සිද්ධ වුණේ ඒකබාර ඇමතිවරයවත් සභාපතිවරයවත් සාමාන්‍ය අධිකාරීවරයවත් දන්නේ නැහැ අපේ තොක කොච්චර තියෙනවද කියලා. තෙල් සංස්ථාවේ තිබුණ ක්‍රියාදාමයක්. තෙල් නමක් ආවොත් අපේ සාම්පල් වලට බැරදන් තෙල්ලව ඒ අයිතිකාරයොත් එක කතා කරලා රිෆයින්ඩ් කරලා ඒ ස්ටෑන්ඩඩ් වලට ගෙනල්ලා මාකට් එකට දුන්නේ. ඒකට ඒගොල්ලන්ගෙන් අය කරා. එහෙම නැතු ඒකේ ස්ටෑන්ඩඩ් නැති කියලා හරවල හරියන්නේ නැහැ. මොකද නැව් ගාස්තු බොහොම වැඩි. නැවක් නැමරේට් ගෙවන්න උනොත් විශාල තත්ත්වයක් වෙනවා. තෙල් සංස්ථාව හැමතිස්සම තෙල් පාසලයක් ගේනකොට නැව කොන්ත්‍රාත්තක දෙන්නේ තෙල් සංස්ථාව. CIF නෙමෙයි අපි ගන්න FOB. එතකොට නැවේ අලාභය ගෙවන්න වෙන්නේ තෙල් සංස්ථාවට. ඒක දැකලා තමයි සබ්මරින් පයිප්ලයින් එක දැම්මේ තෙල් සංස්ථාවට. එදා ටොන් එකට ඩොලර් 350ක් විතර නේද ඩොලර් 12ට බැස්සා සබ්මරින් පයිප්ලයින් එක දැම්මාම. හැබැයි සුපර් ටැංකර්ස් වලින් ගෙනාවේ ටොන් 1,97,000ක් ටොන් 1,02,000ක් ඒ නැව වලින් ගෙනා. නමුත් පහුගේ කාලේ හිටපු අය කවුරුවක් මේවා කල්පනා කරේනේ. එකෙන් එක බිඳ වැටෙන්න දුන්නා. කාර්යක්ෂමතාවේ අඩු වුණා. අද මොකද වෙලා තියෙන්නේ? අපිට නැවක් එනකම් බලා ඉන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. විදුලි බලවන්නත් මේකෙන් අසීරු තත්ත්වයට පත් වෙනවා. විදුලි බලාගාර ඇති වුණා. ඉමර්ජන්සි පවර් ගන්නවා කියලා අපි විදුලි බල මණ්ඩලයේ තියෙන අයිතිය පුද්ගලික අංශයට පැවරුවා. අද ඉමර්ජන්සි පවර් ගන්න සමාගම් ඔක්කොම පුද්ගලික අංශේ. රජය කරන්න තියෙච්ච දේවල් ඒවා. රජය මතින් ආරම්භ කරන්න තියෙච්ච දේවල්. අද ඉඳලා ජල යෝජනා කරවලින් ගන්න තෙල් විදුලියට කවුරුවක් කැමති නැහැ. ඒවා බහින කාලට ෂට් ඩවුන් කරලා අර ඉමර්ජන්සි පවර් තමයි ගන්න. ඒ ඉඳ අපේ රටට විශාල පාඩුවක්. තෙල් සංස්ථාවේ රිෆයිනරිය ක්‍රියා නොකිරීම නිසා අපේ මහජනයාගේ බදු මුදල් විශාල මුදලක් අද තෙල් වලට ගෙවන. ඒ විතරක් නෙමෙයි. පහුගිය කාලේ ලෝක තෙල් වලින් බැස්ස පල්ලෙහාට හොඳටම පල්ලෙහාට බැස්ස. උත් ලංකා රජයේ කිල්ලාභයක් ගත්තේ නැහැ. වෙනදට කරන්නේ ලංකා රජය එහෙම බැස්සාම ඒකට ලොකු බද්දක් දාලා ගන්නවා බද්ද රජයට. අරන් තෙල් සංස්ථාවට ග්‍රාන්ට් එකක් දෙනවා. එහෙනම් ඉන්දියානු සභාගමට ඒ ලාභය අරගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. අද තෙල් වෙළඳ පොලෙන් 35-40% ඉන්දියානු සමාගම කරන්නේ. තමුන්නාසල තෙල් මිල පල්ලෙහාට බැහැපු වෙලාවේ ඒක රජය අයන කරගත්තායන් ඒ සියලු ලාභෙම අයෝසිකට ගියා. මට තේරෙන්නේ නැහැ මේ මෙහෙම කරන්නේ කියලා. මේ රටේ ජනතාවට අපිට වරායවල් විකුණන්න ඕනේ නැහැ එහෙනම්. අද අපි කරන්නේ දවසෙන් දවස මොකක් හරි විකුණන. දැන් චීන වරාය තෙල් ටැංකි රජය භාවිතා කරද්දී මට මතකයි මමත් ඒ සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ. ඒ කාලේ අපි ඉන්ට්‍රාකෝ කියලා ඇමරිකන් සමාගම් වලට ටැංකෙන් ටැංකිය බදු දෙනවා. අපි ඒකෙන් ලාභයක් ගන්නවා. මේක සංවර්ධනය කරොත් අපි කාටවත් මේ තෙල් ටැංකි විකුණන්න ඕනේ නැහැ. ඒ ටැංකි පයිප්ලයින් ඔක්කොම හරි ගස්සලා තියෙනවා නම් ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වැඩි වෙන වෙලාවට ඒවල ස්ටෝරේජ් ෆැසිලිටීස් අපි සර්විස් කම්පනියක් හැටියට අපිට දුවන්න පුළුවන් වෙනවා. පෞගේ කාලෙ කරා ඒක. ඉන්දියන් සමාගම ගත්තා. මම කනගාටු වුණේ ඒක දුන්නේ මේ කරුණ ජයසූරිය ඇමතුමා විදුලි බල ඇමතුමා ඉන්න කාලේ. අපි එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා විරුද්ධ වුණා ඒකට. මේක කරන්න එපා කියලා. අයෝසියක හරි ගැස්සුවේ ඒ කාලේ. ඒ කාලේ හැදුවාම තව පොඩ්ඩෙන් ඒක කොටස් දෙකයි එකයි අපි තෙල් සංස්ථාව තියාගත්තේ කොටස් දෙකක් විකුණන්න ගියේ.
අර ලොක්ක ඇමතුමා කාලේ නම් අවසන් ඔබතුමාගේ කතාව මං හිතන්නේ පටන්
ගත්තා. මං පස්සේ ඉතුරු ටික කරන්න.
ඔව් කතාව පටන් ගත්තා විතරයි. හොඳමයි කෙසේ වෙතත් කාර්ක සභා අවස්ථාව දිවහාරේ සඳහා අසරු එක දක්වා අත්හිටවනවා.